M.S. අබ්දුල් වාහිද් මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගෞරව සභාවේ වැලිකලියක් ඇතුමේ
සති දෙකක් කල්ලි.
ප්‍රශ්න අංක 6 ගරු කන්දසාමි ප්‍රභු මහතා කර්මාන්ත සහ ව්‍යසායකත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගෞරව සභානායකයන් වහන්සේ නම් කෙළවි කෙටකින්රේ.
ගරු අමාත්‍යතුමා.
ගරු මඩකලප දිස්ත්‍රික්කයේ කන්දසාමි ප්‍රභු මන්තුමාගේ ප්‍රශ්නෙට පිළිතුර පළවෙනි ප්‍රශ්නේ එතුමා අහන්නේ මඩකලප දිස්ත්‍රික්කයට අදාළව 2025-26 අවුරුද්දට යෝජනා වෙලා තියෙන කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කලාපයේ තොරතුරු පිළිබඳව වර්තමාන තත්ත්වය. මඩකලප දිස්ත්‍රික්කයේ කෝරළේපත්තු බටහිර ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දරු කතානායකතුමනි වාරච්චනේ අපේ ජාතික කඩදාසි සමාගමට අයත් ඉඩමෙන් අක්කර 50ක් අපි වෙන් කළා තියෙනවා. වාලච්චනේ සම්හා සම්මාසිත නිෂ්පාදන කර්මාන්ත පුරයක් ඉදිකරන. ඒකේ මූලික කටයුතු අවසන් වෙලා ප්‍රවේශ මාර්ග ඉදිකිරීම, අභ්‍යන්තර මාර්ග පද්ධතිය ඉදිකිරීම, කර්මාන්ත පුරේ වැට හා ආරක්ෂිත කුටි ඉදිකිරීම, ජල සැපයුම් හා අභ්‍යන්තර මාර්ග ඉදිකිරීමෙන් පස්සේ අපජල පිරිපහදු පද්ධතිය ඉදිකිරීම, විදුලි බල සැපයුම කියන කාරණාවලට අපි මේ වෙනකොට අදාළ ආයතනවලට කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා ලිපි නිකුත් කළා තියෙනවා. ඒ වගේම මේ කර්මාන්ත ජනපදයේ මූලික වෙසෙයි මම බලාපොරොත්තු වෙන්නේ මේ අපේ රටේ අපනයන වෙළඳ පොළටත් ඒ වගේම දේශීය වෙළඳ පොළටත් අවශ්‍ය සම්හා සම්මාණ්ඩ ආශිත නිෂ්පාදන කර්මාන්ත පුරයක් ලෙදර් ප්‍රොඩක්ට් නිෂ්පාදන ඒ වෙනුවෙන් ආයෝජක 11 දෙනෙක් මේ වෙනකොට ව්‍යාපෘති වාර්තා යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඊළඟට එතුමා අහන ප්‍රශ්න තමයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලය හරහා ලබා දී තියෙන කාර්මික පුහුණුව පිළිබඳව දේශීය ව්‍යවසායකින්ට අපි මේ වෙනකොට ගරු කතානායකතුමනි 2025 අවුරුද්දේ අපේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්ත ව්‍යවසායකින් 430 දෙනෙකුට අවශ්‍ය පුහුණුව ලබා දීලා තියෙනවා. ඊට අමතරව මම විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. අපි විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකින් සඳහා අවශ්‍ය ඉන්කුබේෂන් සෙන්ටර් එකක් විවෘත කළා. මේ අවුරුද්දේ ඒක තා වැදගත් වෙනවා. නැගෙනහිර පළාතේ ඉන්න අලුත් ව්‍යවසායකින්ට මොකද ඒ අයට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ඒවා දැන් ඒ පහසුකම් ලබා දීලා තියෙනවා විශ්වවිද්‍යාලයත් එක්ක ව්‍යවසායකෝ ඒකාබද්ධ කළා. ඊට අමතරව 2025-09-10 දින මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්ත ආයෝජකින් දැනුවත් කිරීමේ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා ආයෝජකයෝ 82ක් සහභාගී වෙලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමෙනුත් අපි ඒ දැනුවත් කිරීම වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී ඔවුන්ගේ ඉඩම් ප්‍රශ්න, ණය, අලවිය හා අමුද්‍රව්‍ය ගැටලු පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කරනවා. අනිකු දිස්ත්‍රික් වලත් අපි මේ කටයුතු ක්‍රියාත්මක කළා තියෙනවා. ඊට අමතරව මෙතුමහන තුන්වෙනි ප්‍රශ්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ අත්‍යන්ත කර්මාන්තය සඳහා වෙළඳපොළ අවස්ථා සකස් කිරීම. ගරු කතානායකතුමනි මේ ලංකාවෙම හෑන්ඩ්ලූම් නිෂ්පාදන පිළිබඳව අත්‍යන්ත පේෂකර්ම නිෂ්පාදනයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන දිස්ත්‍රික්ක තමයි මඩකලපුව දිස්ත්‍රික්ක. ඒ නිසා මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් මුල් කරගත්ත ව්‍යවසායකින්ට ආර්ථිකයට දායක කරගන්න ඔවුන්ගේ සම්ප්‍රදායික සාරි, වේට්ටි, සරම්, ඇඳ ඇතිරිලි, තුවා, මේසරදි ආදිය ඒ ප්‍රදේශයටම ආවේනික රෙදි නිෂ්පාදන මේවා නැගෙනහිර පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථාන සහ දිස්ත්‍රික්කයේ පුරා තියෙන සම්පකාර සමිති මගින් අපි ඒකාබද්ධ වැඩසටහන් වලින් ඒවා ව්‍යාප්ත කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකේ යෝජනා ඒවා ක්‍රියාත්මක කරපු පියවර හැටියට අපි 2025 අගෝස්තු 23-24 VC ක්‍රීඩාංගණයේ වාලච්චනේ අපි මේ අයගේ අලවි ප්‍රවර්ධන ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඊට අමතරව දිවයිනේ ඔක්කොම මේ වාර්ෂිකව ක්‍රියාත්මක කරන රන්සලු අලවි ශල BMICH පරිශ්‍රයේදී තියෙනවා. ඒකට 2025 අවුරුද්ද විතරක් මඩකලපු දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශිල්පීන් 65 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වැඩසටහනට 2026 අවුරුද්දෙත් හැම මාසයකම කලකුජාන් කියන මධ්‍යස්ථානයේ කලපුජාන් මධ්‍යස්ථානයේ මාසික අලවි ප්‍රදර්ශනයක් අපි අත්‍යන්ත පේෂකර්මාන්ත ශිල්පීන් සඳහා පවත්වනවා මඩකලපු දිස්ත්‍රික්කයේ තුල. ඊට අමතරව නැගෙනහිර පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවෙන් Hands and Heritage East වෙළඳ ප්‍රදර්ශනයේ පවත්වලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය කරන අලුයි ප්‍රවර්ධන කටයුතු අපි අපේ අමාත්‍යංශයේ තියෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ විවසායකත්ව සංවර්ධන අධිකාරිය මගින් නිරන්තරයෙන් ලබා දෙනවා. ඊළඟට එතුමා අහන ප්‍රශ්න තමයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ලබා දී ඇති අඩුපොලි ණයවල සමස්ත වටිනාකම විශේෂයෙන්ම මේක අවුරුදු ගානක් තිස්සේ ක්‍රියාත්මක වෙන අපේ වැඩසටහනක් 2025 අවුරුද්දේ පමණක් මඩකලපු දිස්ත්‍රික්කයේට කුඩා ව්‍යාපාරවලට ස්මයිල් 3 කියන ව්‍යාපෘති යටතේ 85 ලක්ෂයකුත් e-friend 2 යෝජනාව යටතේ 50 ලක්ෂයකුත් අපි මේ ණය යෝජනාවෙන් ලබා දීලා තියෙනවා. දැන් මේ ණය වැඩසටහන අපි කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන්නේ. ඊළඟට එතුමා අහනවා නැගෙනහිර පළාතේ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා විශේෂිත පොදු සහන ලබා දීමට කටයුතු කර තිබේද කියලා. දැනට නැහැ. නමුත් අපි එවැනි ක්‍රියාවලියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් කෘෂි කර්ම අමාත්‍යාංශයත් ඒකාබද්ධව කටයුතු කරමින් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒකට උතු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුනි මගේ දෙපැත්තෙම ඉන්නේ වැවිලි කර්මාන්ත, කර්මාන්ත, කෘෂි කර්මාන්ත. ඉතින් අපි උදේටත් පොඩ්ඩක් සාකච්ඡා කළා තමයි මේවා ක්‍රියාත්මක කරන්නේ. මේකත් විශේෂ අවස්ථාවක්. පාර්ලිමේන්තුවේත් අපි ඉන්නේ වැවිලි කර්මාන්ත, කෘෂි කර්මාන්ත එකට. ඊළඟට ගරු කතානායකතුමනි මඩකලපු දිස්ත්‍රික්කයේ අපහසුතාවයට පත් වී සිටින ව්‍යවසායකින් සඳහා SME අපකර මුදල ණය යෝජනා ක්‍රමය පිළිබඳව වර්තමාන ප්‍රගතිය ඇත්තම ගරු කතානායකතුමනි මේ සුද්ධ කුඩා හා මධ්‍යම ව්‍යවසායකන්ට අපකර ප්‍රශ්න තමයි දිගටම තිබුණේ. එහෙනම් අපි දැන් සීමා සහිත ජාතික ණය සුරැකීම් ආයතනයත් එක්ක මුදල් අමාත්‍යාංශය යටතේ ඒකාබද්ධ වෙලා මේ අපකර අපි ලබා දීලා, ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය අපි කුඩා ව්‍යවසායකින් වෙනුවෙන් අප වෙලා ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ දක්ෂතාවය, ඔවුන්ගේ කර්මාන්තය අපේ හැටියට අරගෙන නැතුව දේපල නැත්නම් රජයේ සේවක අපේ තියාගන්න නැතුව අපි ණය ලබා දෙනවා. ඒකෙන් ඔවුන්ට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ පමණක් මේ අපකර ණය ලබා දීලා තියෙනවා. මේ අවුරුද්දේ 2025 ජනවාරි මාසේ ඉඳලා 2026 පෙබරවාරි වෙනකන් මිලියන 25කුත් 427,000ක් අපකර ගණන 6ක්. ඒ වගේම කාන්තාවන් මෙහෙමන කාන්තා ව්‍යවසායකින් වෙනුවෙන් අපි මිලියන 192ක් කුත් 117,000ක් අපකර ගණන 41ක් ලබා දීලා තියෙනවා. ඒවා වුණනම් අපිට කියන්න පුළුවන් ඒ අප අංශ හැටියට කෘෂිකාර්මික අංශේ, ඒ කියන්නේ ආහාර සැපයීම් සේවා නිෂ්පාදන, බේකරි නිෂ්පාදන, ස්වර්ණාභරණ නිෂ්පාදන, ඒ වගේම ඖෂධ ෆාමසි, සහල් මෝල්, ගරාජ්, සංචාරක, වෙළඳාම් ඒවට දීලා තියෙනවා 41කට. ඒ වගේ ශ්‍රේෂ්ඨ 41කට අපි මිලියන 192ක් ලක්ෂ 1921කට අපි රජය අප වෙලා මඩකලපු දිස්ත්‍රික්කයේ ලබා දීලා තියෙනවා. අනිකු දිස්ත්‍රික්ක වලත් අපි එහෙම ලබා දෙනවා. ඊළඟට මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ඇසුරුම් මධ්‍යස්ථානයක් ඉදිරි කිරීමට සඳහා සැලසුමක් තිබේද කියලා අහනවා. දැනට වෙනි සැලසුමක් නැහැ. පැකේජින් ඉන්ඩස්ට්‍රි එක අපි වෙනම ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඔබතුමාලාගෙන බලාපොරොත්තු වෙනවා ශක්්‍යතා අධ්‍යයනයක් කරලා මඩකලපු දිස්ත්‍රික්කයේ එවැනි පැකේජින් ඉන්ඩස්ට්‍රි එකකට ඉඩක් තියෙනවා නම් ඒ දිස්ත්‍රික්කයේ සඳහා යෝජනාවක් කරන්න අපිට ඒක සලකා බලන්න පුළුවන්. ඊළඟට එතුමා අහනවා ආනයනික විකල්ප වලින් දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට ගනු ලබන පියවර මොනවාද කියලා. අපි ගොඩක් පියවර අරන් තියෙනවා. විශේෂයෙන්ම දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සඳහා ISO, GMP, SLS වැනි ප්‍රමිතීන් ලබා දීමේදී කර්මාන්ත හා නිෂ්පාදන ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය කරන ආනයනික භාණ්ඩත් එක්ක තරඟකාරී වෙන්න අපි අවශ්‍ය කරන ප්‍රමිතීන් සහතික කළ තියෙනවා. වෙළඳ අමාත්‍යාංශයත් එක එක ආබද්ධ වෙලා. ඒ වගේම අපේ දේශීය කර්මාන්තකරුවන්ට ආනයනික භාණ්ඩත් එක්ක තරඟ කරන්න අවශ්‍ය කරන හැකියාව ලබා දෙන්න අලෙවි ප්‍රවර්ධනයන්, අලෙවි ප්‍රදර්ශනයන් අපි ක්‍රියාත්මක කරන වාර්ෂිකව. මං හිතන්නේ දැනට ගරු කතානායකතුමනි අපේ රටේ පාවහන්, ඒ වගේම රබර් නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන වලින් අපි ජාත්‍යන්තර මට්ටමේ තරඟ කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. අපේ රබර් නිෂ්පාදන වලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම ටයිල්, බාත්පෙයා, හෝල්ටයිල්, ෆ්ලෝටයිල් වල අපි ආනයනික භාණ්ඩ වලට වඩා ඉදිරියෙන් ඉන්නෝ. දේශීය භාණ්ඩ අපි ඒක තවත් අපේ නිෂ්පාදන වලට වැඩිපුර පහසුකම් ලබා දීලා බලාපොරොත්තු වෙනෝ මිල අඩු කරලා ආනයනික භාණ්ඩත් එක්ක තරඟ කරන්න පුළුවන් අවස්ථාව හදා දෙන්න. එවාගේම ඇන්ටිඩැම්පින් ඇන් කවුන්ටර්වේලින් ඇක්ට් එක අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා. ඒක කමිෂන් කරාම ඒ යටතේ අපි හිතනවා ආනයනික ක්වොලිටි අඩු භාණ්ඩත් එක්ක ඒවා වෙළඳපොළෙන් ඉවත් කරලා අපේ නිෂ්පාදන වලට ඉඩ හදා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම අමුද්‍රව්‍ය බලශක්තිය සහ යටිතල පහසුකම් අපයට ලබා දීම තුළින් ඔවුන්ගේ පිරිවැය අඩු කරන්න අපි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මම කියන්න සතුරුයි කැබිනට් මණ්ඩලයේ අපි අනුමත කළ පහුගිය දවසේ අපේ එකම වගේ පහසුකම් දෙන අපේ දේශීය කර්මාන්තකරුවන්ගේ ආයතන තුනක් අපි ඒකාබද්ධ කළා. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය. අපි මේ තුන එකතු කරලා දැන් ව්‍යවසායකත්ව පරිවර්තන ආයතනය හැටියට ව්‍යවසායකත්ව සංවර්ධන පරිවර්තනීය අධිකාරියක් අපි පිහිටවනවා. ඒක තුළින් අපේ කර්මාන්තකරුවන්ට ඉතා ඉක්මනින් පහසුකම් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා.
கௌரவ அமைச்சர் அவர்களே, எமது மாவட்டத்தின் பிரதேச மாவட்ட அபிவிருத்தி குழு தலைவராக நீங்கள் வருகை தந்ததன் பின்னர் மாவட்டத்தின் பல அபிவிருத்தி செயற்பாடுகள் முன்னெடுக்கப்பட்டு வருகின்றதுக்கு அதற்கு உங்களுக்கு விசேடமாக நன்றியினை தெரிவித்துக் கொள்கின்றேன். அதனை போன்று எங்களது மாவட்டத்தின் மிக முக்கியமான ஒரு தொழிற்சாலையாக இந்த கடதாசி ஆலை இருக்கின்றது. அதற்கான நீண்ட வரலாறுகள் இருக்கின்றன. அதற்காக ஒதுக்கப்பட்ட அந்த நிலத்திலே வேறு தரப்பினர் சட்டவிரோதமாக போலியான ஆவணங்களை தயாரித்து அந்த நிலங்களை கைப்பற்றுவதற்கான முயற்சிகளை மேற்கொண்டு வருகின்றார்கள். இதனை தடுப்பதற்கு எதிர்காலத்தில் நீங்கள் மேற்கொள்ள இருக்கின்ற நடவடிக்கை என்ன என்பதை நான் கேட்கின்றேன்.
ஏம கிசிம கெனகுட கரு கதாநாயகத்துமணி வியாஜ லேகன் இதிரிபாத் கரலா ரஜேடைத்து இடமக கிசிம ஆகாரம் அத்பாத் கரகனி மக்கான அப்பிட தேன்னே நே எவனி ஃபேமிலி தீரணம் ஒபுதுமா அப்படி இதிரிபாத் கான அப்பி ஏவட அவச பிவர கன்னு.
கரு மந்திரிதுமா.
நன்றி அமைச்சர் அவர்களே. எனது மேலதிக வினாவினை கௌரவ பாராளுமன்ற உறுப்பினர் இளங்குமரன் அவர்கள் கேட்பார்.
கரு மந்திரிதுமா. இளங்குமரன் மந்திரிதுமா. கரு இளங்குமரன் மந்திரிதுமா.
பரந்தன் இரசாயன ஃபேக்டரி ஆரம்பித்ததற்கும் நன்றியை தெரிவித்துக் கொண்டு, அதே நேரம் ஆனையரவு உப்பளத்துக்கு அருகில் குறிஞ்சாத்தீவென்று உப்பு விளைவிக்கக்கூடிய பாரிய பிரதேசம் இருக்கிறது. இன்று 16 வருடங்களுக்கு மேலாக சுத்தம் முடிந்து 17 வருடங்களுக்கு மேலாக அது இயங்காத நிலையில் இருக்கிறது. அதை இயக்குவதற்கான நடவடிக்கை அமைச்சரவர்கள் எடுத்துள்ளாரா என்பதை
கேட்டுக்கொள்வோம். ආසන්නයේ තියෙන කුරුංචන්තිව් සෝල්ටන් එක අපි ඒකට මේ වෙනකොට ආයෝජන කැඳවලා තියෙනවා, EUI කැඳවලා තියෙනවා. නමුත් ඒ වගේම නීතිපත්තුමාගේ නිර්දේශ අපට ඇවිල්ලා තියෙනවා. ඒක රජයේ යටතේ පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයට විශේෂයෙන්ම එතනින් අපි ලබා ගන්න ලුණු වලින් මෙට්‍රික් ටන් 20,000ක් විතර අපට අවශ්‍ය වෙනවා පරන්තන් වල සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනයට. ඒක නිසා අපි දැනට මේ යෝජනා දෙකම සැලකිලි ලක් කරමින් ඉන්නවා. මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා අපි ඒ සඳහා ඉදිරි පියවර ගන්න.
ප්‍රශ්න අංක 7. ගරු ආචාර්ය හර්ෂද සිල්වා මහතා, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සිට.
අහනවා ගරු කතානායකතුමා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ප්‍රශ්නේ අහන්නේ ගරු කතානායකතුමනි, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුල් කෝට්ටේ අංගම්පිටිය මාර්ගය හා නාවල රාජගිරිය මාර්ගයේ පාසල් මාවත යාකර නාවල රාජගිරිය ඇල මාර්ගය හරහා ඉදිකරන නව පාලම සම්බන්ධව වර්තමානයේ පාලම් මත සහ නාවල අන්තයේ සහ අංගම්පිටිය අන්තයේ ප්‍රධාන මාර්ගයේ සම්බන්ධන ප්‍රවේශ මාර්ග කොටස් කාපට් අතුරා නිම කර ඇත. ආ 2 මෙම පාලම ඉදිකිරීම සම්බන්ධව මූලික පාරිසරික ඇගයීම් වාර්තාව අනුව පාරිසරික බලපෑම්, සමාජ ආර්ථික බලපෑම් අධ්‍යයනයෙන් අනතුරුව 2020 දෙසැම්බර් 14 වන දින සංවර්ධනය සඳහා මධ්‍යම පරිසර අධිකාරියද මගින් පාරිසරික නිර්දේශය හා අනුමැතිය ලබා දී ඇත. එමනුම එක. එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2021 ජනවාරි 19 වන දින මෙම පාලම සංවර්ධනය සඳහා පැරණි කොටු බැම්ම දෙසට ව්‍යාප්ත නොවන ලෙස ඉදිකිරීම කටයුතු කරගෙන යාම සඳහා අදාළ අනුමැතිය ලබා දී ඇත. එමනුම 2. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය ඇමතිතුමා. ඔබතුමා මම පැහැදිලි කර ගන්න අහන්නේ, ඔබතුමා දැකලා තියෙනවද මේ පාලම?
මම ගිහලා තියෙනවා මේ ගරු මන්ත්‍රීතුමනි.
දැන් මම පෙරේද ගියායේ පාලම බලන්න ඇමතිතුමා, අතවසේම ඔබතුමා දන්නවා ඇති මේක තියෙන්නේ අපි කියනවා අතිශය සංවේදී කලාපයක්. එතකොට මේ කලාපයේ මේක පටන් ගන්නකොට කෝවිඩ් එක දවස්වල කර්ෆියු තියෙනකොට එකපාරට වාහන 40ක් ඇවිල්ලා කිසි කෙනෙක්ට සාකච්ඡා කරන්න ඉඩ නොදී බලෙන්ම තමයි මේක පටන් ගත්තේ. ඒ නිසා අද වෙනකොට මේ පාර විවෘත කරගන්න බෑ. මොකද පාලම පළල්. නමුත් අංගම් පිටිය පාරත් ස්කූල් ලේන් එකත් මේ ජනාධිපති බාලිකායක තියෙන පාර අතිශයම පටුයි. එතකොට මේක විවෘත කරොතින් ඔබතුමාට හොඳට තේරෙනවා ට්‍රැෆික් ඇසෙස්මන්ට් එකක් වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඔබතුමාගේ පිළිතුර එක තිබුණේ නැහැ. දැන් මෙතන විශාල ගැටලුවක් තියෙනවා. අර්බන් මේ ෆොරස් අර්බන් වයිල්ඩ් ලයිෆ් මම ඔබතුමාට කියන්න මේකේ වැදගත්කම මේකේ ඉන්නවා හඳුන් දිවියා කියලා. හරි, ඒ ලොකු ඔබතුමා දන්නවා ඇති ඉතාමත්ම දුර්ලභ ගණයේ සතේ. ඊළඟට ඉන්නවා මෙතන කළු අඳුරා. මේ කළු අඳුරා කියන්නේ ලෝකයේ දුර්මලව ශීරපායි ලෙස සැලකෙනවා කියලා මම දැන් ආචාර්ය නායනක රණවල් රටේ පිළිගත් පාරිසරික වේදිකාවෙන් ඇහුවාම ඔහු කිව්වා. එතන මේක වර්ජින් වෙට්ලෑන්ඩ් එක. කිසිම දවසක මේ හීන්නල සහ මේ තෙත් කලාපේ තෙත් බිමේ හරහට පාලම් ගහලා නැහැ. මේක අයි අකුරක් ගහනවා පාලමක් නෙමෙයි, මේක එස් අකුරක් වාගේ ඔබතුමා දැක්ක නිසා ඔබතුමාට පේන්නේ නැති. මෙතන ඉන්නවා මම දැක්කා විශාල මේ 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 කිඹුලෙක්. මේ කිඹුල ඇත්ත වශයෙන්ම කියන්නේ ගැට කිඹුලා කියලා. ඇත්ත වශයෙන්ම මේ කිඹුලා මේ කිඹුල් පවුල වසර මිලියන 230කට කල් ජීවත් වෙච්ච ලෝකේ ලොකුම උරග පවුලට අයිති එකේ. මේක ලිවින් ෆොසිල් කෙනෙක් කියලා තමයි ලෝකේ මුංව මේ මේ සලකන්නේ. ඉතින් මෙහෙම පාරිසරික ගැටලුවක් තියෙනකොට කොහොමද මෙවැනි පාරිසරික මේ අධ්‍යයනයක් කරලා ඒකට අප්‍රූවල් එකක් හම්බෙච්ච කෙනෙක් පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මොකද 2020 බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට ලිව්වා
ප්‍රශ්නයක් කරන්න.
හරි. හැබැයි ඔවුන් කියලා තියෙන්නේ මේ කිසි ගැටලුවක් නැතුව මේක කරගෙන යන්න පුළුවන් කියලා. ඔබතුමා දීපු අනිත් පිළිතුරේ තියෙනවා කොටු බැම්ම සම්බන්ධයෙන්. ඔබතුමා දකින්න ඇති කොටු බැම්ම විනාශ කරන්න බෑ. එතකොට මේ පාර පළල් කරන්නත් බෑ. ඉතින් ඒ අනුව ඔබතුමා ඇත්ත වශයෙන්ම පිළිගන්නවද ඔය දීලා තියෙන 2020 දීලා තියෙන එන්වයරන්මන්ටල් රිපෝර්ට් එකයි ඊළඟට ඔබතුමා කිව්වා මේ මේ ආකියොලොජිකල් රිපෝර්ට් එක පිළිගන්නවද?
ගරුණීය ජමාත්තුමා,
ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් ගරු හර්ෂ සිල්වා මේ මන්ත්‍රීතුමා යොමු කරේ. මේක හොඳම උදාහරණයක් තමයි අසංවිධානාත්මක අසංවිධානාත්මක විදියට මුදල් යොදවල වෙලා පෞගේ පාලනතන්ත්‍ර කාලවලවල කොහොමද ඡන්ද කැම්පේන් එක කරේ කියන. මේ පාර ගත්තොත් එහෙම ඒ පාලම තියෙන තැන ඉඳලා පිවිසුම් මාර්ග දෙකම ඉතාම නැරෝ පටුයි. හයිලි රෙසිඩෙන්ෂල් ඒරියක් කියන්නේ ලොකු ගෙවල් තියෙන පිරිසක් ළඟ ඉඩම් තියෙන හොඳටම ජනාකීර්ණ ප්‍රදේශයක්. එතකොට ඒ පිවිසුම් පාලම හැදුවට දෙක යා කරලා එතනින් ට්‍රැෆික් ඇනලිසිසක් නැතුව අපිට පාර පාලම විවෘත කරොත් අනිවාර්යයෙන්ම ලොකු වාහන තදබදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් එක මේ ව්‍යාපෘති පටන් ගන්නේ 2020 නොවැම්බර් 26. අවසන් වීමට තිබ්බේ 2021 සැප්තැම්බර් 4. තාමත් ඉවර නැහැ. දැන් අපි සෑන් අපි ආවට පස්සේ සෑන් ඉවරයි. අපි පාලන බලයට ආවේ 2024 සැප්තැම්බර්. එතකොට මේක පාරිසරික වාර්තා අරගෙන තියෙනවා. පුරාවිද්‍යා වාර්තා තියෙනවා. හැබැයි ඒවා පිටලා තමයි කරගෙන තියෙන්නේ. අපි ආවට පස්සේ පාලම කඩලා දාන්න බෑ. අපිට කරන්න තියෙන්නේ මේ වීදම් කරපු සල්ලි අටපාරක් IoT දීලා තියෙනවා කඩුව අතනායක තුනේ. අටපාරක් වෙලාව දික් කරගෙන ඉඳලා තියෙන අටපාරක්. දැන් අපිට කරන්න තියෙන්නේ මුදල් යොදවලා තියෙනවා පාලම සෑහෙන දුරට 99% භෞතික ප්‍රගතිය තියෙනවා. දැන් අපිට තියෙන ඉතුරු ටික ඉවර කරලා ඉවරලා මේ වියදම් කරපු මුදල් ටික ජනතාවගේ පරිභෝජනයට ගත හැකි විදිහට හදාගන්න. ඒකට අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් වගේ වෙනකොට ට්‍රැෆික් ඇනලිසිස් එකක් කරලා පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා පාලම විවෘත කරනවා නම් විවෘත කළ හැක්කේ කුමන ආකාරයකටද කියන එක තීරණය කරන්න ඕනේ. සම්පූර්ණ සියලු වාහනවලට ඇරියොත් පිළිගන්නවා ලොකු ජෑම් එකක් එනවා එතන. මේක හොඳම උදාහරණයක් ගරු මන්ත්‍රීතුමනි. කිසිම වගක් විවක් නොමැතිව මුදල් බිමට දාලා නාස්ති කරපු එකක්. හරි ඵල ප්‍රයෝජනයක් ගන්න බැරුව කරපු ව්‍යාපෘතිය.
ගරු මන්ත්‍රීතුමා,
ඇත්ත වශයෙන්ම ඔබතුමා හරියට හරි ඒක කිසිම විදියකට ජනතාවට ඇහුම්කන් නොදී බලෙන් ඒකාධිපති ආණ්ඩුවක් විසින් කරපු ව්‍යාපෘතියක්. හැබැයි මෙහෙමයි, මේක විවෘත කරන්නම ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ අපි මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔබතුමාට බෑනේ කොටු බෑම කඩන්න. ඒක 1940 අංක 9 පුරාවිද්‍යා ආඥා පනතේ යටතේ අපේ කොටු බෑම කඩන්න බෑ. අපේ කෝට්ටේ තියෙන ඒක අපේ උරුමයක්, සංස්කෘතික උරුමයක්. ඉතින් පාර පළල් කරන්න ඔබතුමාට කිසිසේත්ම බෑ. මොකද අංගම් පිටිය පැත්තෙන් පාර පළල් කරන්න ඔබතුමාට බෑ. ඔබතුමා එහෙම කරනවා නම් පුරාවිද්‍යා ආඥා පනතට එහා ගිහිල්ලා මේ ලංකාවේ කෝට්ටේ මේ හිස්ටොරිකල් ආකියොලොජිකල් මේවක විනාශ කරන්න වෙනවා. ඒ නිසා කරන්න බෑ. එහෙම නැත්තම් ඔබතුමා කිව්වා වගේ අර එතන විතර පොඩි කරලා අනිත් තැන්වල ගෙවල් කඩලා කරන්න ඕනේ. ඒක කරත් බොටල් නෙක් එකක් එනවා. හැබැයි ඔබතුමාගේ උත්තරේ තිබුණේ නැහැ ට්‍රැෆික් ඇනලිසිස් එකක් කරා කියලා. ඉතින් ට්‍රැෆික් ඇනලිසිස් එකක් නොකර ට්‍රැෆික් එක නම් මේකේ ලොකුම ගැටලුව. මං විශ්වාස කරනවා සල්ලි අපතේ ගියා තමයි. ඔව් බිලියන මං හිතන්නේ දෙකහමාරක් විතර වියදම් වෙලා. හැබැයි බිලියන දෙකහමාර වියදම් වෙච්ච පළියට මේක විවෘත කරන්න ඕනද? අපේ මෙච්චර සංවේදී පරිසරයක් පළවෙනි පාරට මේ වර්ජින් වෙට්ලෑන්ඩ් එක හරහා එස් අකුරට පාලමක් ගහන්න ඕනෙමද? ඕනෙමද මේක විවෘත කරන්න ඕනෙමද?
මගේ ප්‍රශ්නේ ජමාතුමා.
ඔව්. තීරණේ අරන් තියෙන අපි නෙවෙයි ගරු කතානායකතුමනි. දැන් තීරණේ අරගෙන හදලා ඉවරයි පාලම. පෞද්ගලික මම ඔතෙන් ගියට පස්සේ මට ආස හිතුනේ මේක ජොගින් ට්‍රැක් එකක් විදිහට තියෙනවා. නමුත් බිලියන 1.6 ගානක් වියදම් කළේ ඉතින් ජොගින් ට්‍රැක් හදන්න අපිට ලංකාවේ මේ ආර්ථිකය ඇත්තට දිනු වෙලා නැහැ. ඒක යම් ආකාරයෙන් හරි අපි මේක වාහන සඳහා විවෘත කළ යුතුයි. විවෘත කරන්නේ කුමන වාහන සඳහාද? කුමන වේලාවල් සඳහාද? කුමන සතියන්තයේද? සතිය දවස්වලද? ඒක අපි ට්‍රැෆික් ඇනලිසිස් එකක් කරලා කරන්න ඕනේ. ඒක කරන්න වෙනවා. හැබැයි දෙපැත්තේ තියෙන පාරවල් පොළුල් කරගැනීමේ හැකියාවක් මම නම් දකින්නේ නැහැ. ඒ නිසා අපි පාලම විවෘත කළ යුතුයි කියන මතේ ඉන්නවා. හැබැයි ඒ කුමන ආකාරයෙන්ද කියන එක අනිවාර්යයෙන්ම ට්‍රැෆික් ස්ටඩි එකක් කරලා තමයි කළ හැකි වන්නේ.
ප්‍රශ්න අංකාට ගරු ජේ.සී. අලවතුල මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා අහලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ඔව්. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය 55710යි. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය ඒක ඇමුණුමක් විතර තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා. මම එකතුව කියන්නම් 10536යි. මම ඒ ඇමුණුම සභාගත කරනවා ලේඛනය. පවතින පුරප්පාඩු පිරවීමට සහ කටයුතු ඉදිමත් කිරීම සඳහා ගැනීමට අපේක්ෂක ක්‍රියාමාර්ග කවරේද කියලා ඔබතුමා ප්‍රශ්නය අහලා තිබෙනවා. වයම් පළාත් සභාවට අයත් ආයතනයන්හි අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීම සිදු කිරීමේදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරනු ලබන අතර බඳවා ගැනීමට අනුමැතිය ලද පසු විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් බඳවා ගැනීම සිදු කරනු ලබයි. ඊළඟ ප්‍රශ්නය අදාළ නැත.
ගරු මන්ත්‍රී
ගරු කතානායකතුමනි මේකෙදි මේ තුන්වෙනි ප්‍රශ්නෙට එතුමා ඇමනුමක් තියනවා කියලා ගාන එකතු කරලා කිව්වා 10537ක් කියලා. දැන් මේ වයඹ පළාත් සභාවේ විතරක් 10537ක පුරප්පාඩු තියෙනවා කියන්නේ නේද ඇමතුමා? ඒතර සමස්ත පළාත් සභා අනික්වත් ගත්තාම විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. විශේෂයෙන් මේ පුරප්පාඩුවේ වැඩි කොටසක් තියෙන්නේ ගුරුවරු සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රී. එතකොට දැන් ඔබතුමාගේ පිළිතුරේ මම ඊළඟ හතරවෙනි ප්‍රශ්නෙට ඔබතුමා පැහැදිලි පිළිතුරක් දුන්නේ නැහැ. මේ පුරප්පාඩු සඳහා මොනවද කරන්න කියන එක සම්බන්ධයෙන්, මොකද පළාත් සභාව දැන් අක්‍රීයව තියෙන නිසා පළාත් සභාව ඒ කියන්නේ ආණ්ඩුකාරවරයෙක් යටතේ පාලනය වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ තත්ත්වය ඇදි වෙලා තියෙන අවුරුදු ගණනාවක්. දැන් ඔබතුමාලාගේ රජය බලයට පත් වෙන්න ජනතාව ඉදිරියට යනකොට කිව්වේ මේ එක මැතිවරණයක් කල් දාන්න නැතුව අපි තියලා මහජන නියෝජ්‍ය මේවට පත් කළා, මේවා සක්‍රිය කරනවා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමා ගන්න පියවර මොකද්ද? දැන් මේ වෙනකොට අපිට පේනවා ඔබතුමාලාගේ පැලවත්තේ කාර්යාලයෙන් ලේකම්තුමා කියලා දෙනවා පළාත් සභා ඡන්දයක් තියන්නේ නැහැ කියලා. ඉතින් ඒකද ඔබතුමාලාගේ රජයේ ස්ථාවරය? මේ සම්බන්ධයෙන් අපිට දැන් මේ වෙලාවේ අගමැතිතුමියත් ඉන්නවා සභා කණ්ඩායම ඉන්න නිසා අපිට පැහැදිලි කරලා දෙන්න. මොකද පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න පියවර. මොකද මේ ගැටලු ගණනාවක් තියෙනවා කියලා මේකෙන් පේනවා. පුරප්පාඩුම 10000 ගණන් වයම් පළාත් සභාව විතරක් තියෙනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමා පස්සෙට අදාළව නෙවෙයි අතුරු ප්‍රශ්නය ඇහුවේ. නමුත් ඒකේ කොටස තිබෙනවා, මම ඒකට අදාළව පිළිතුරු දෙන්නම්. විශේෂයෙන්ම ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ විශේෂ වැඩිපුර අපිට තිබෙනවා පුරප්පාඩු උදාහරණ මම කීපයක් කියන්නම් සහකාර විදුහල්පතිවරු 115ක් පුරප්පාඩු තිබෙනවා ප්‍රධාන ඒවා කීපයක් මම මේ මතු කරන්නේ අපි දැනට මේ වන විට පළාත් සභාව මේ තනතුරු බඳවා ගැනීම සඳහා පුරප්පාඩු පිරීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තිබෙනවා මම උදාහරණ කීපයක් කියන්නම් ඔබතුමාට විශේෂයෙන් ගත්තොත් වයම් පළාත් සභාවේ කළමනාකරණ සේවා නිලධාරීන් 239ක් බඳවා ගැනීම අවශ්‍ය කරන ගැසට් එක නිකුත් කරලා තිබෙන්නේ ඒ වගේම තමයි පරිපාලන නිලධාරීන් ඒවෝ උපත්තීන් 18ක් සඳහා ගැසට් එක නිකුත් කරලා තිබෙන්නේ ඒ වගේම තමයි බලේලත් නිලධාරීන් එකක් ඔය විදිහට දැනට අපි බඳවා ගැනීමට අවශ්‍ය කරන මූලික මැදිහත්වීම් ප්‍රමාණයක් සිදු කරමින් තිබෙනවා සත්ව සංගාධ උපදේශක 25ක් ගැසට් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනට ඒ වගේම කුසී උපදේශක 26ක් බඳවා ගැනීම සඳහා ගැසට් එක නිකුත් කරනවා තව ටික දවසකින් කුසී තාක්ෂණ සහායක 40ක් බඳවා ගැනීම සඳහා ගැසට් එක නිකුත් කරනවා ඒ වගේම තාක්ෂණ නිලධාරීන් TO පත්තින් 26ක් සඳහා ගැසට් පත්‍ර නිකුත් කරලා තිබෙන දැනට අවශ්‍ය කරන මූලික පියවර සැලසුම් ශිල්පීන් 4ක් ඒ වගේ අපි මේ වන විට වයම් පළාත් සභාවේ අදාළ පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීමට අවශ්‍ය කරන මූලික මැදිහත්වීම් විශේෂයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ ඉල්ලුම් කරපු මේ රැකියා පුරප්පාඩු සඳහා අවශ්‍ය කරන මූලික මැදිහත්වීම් සිදු කරමින් තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමා මගේ දෙවෙනි ප්‍රශ්නය මගේ දැන මේ පළාත් සභා පළාත්පාලන අමාත්‍යාංශයට අදාළ නිසා මම මේක අහන්නේ ඔබතුමාට පුළුවන් උත්තරයක් ලබා දෙන්න විශේෂයෙන්ම දැන් අද ගේනවා පරිසර පනත සංශෝධන ගේනවා. එතකොට මේ සම්බන්ධව මම එක උදාහරණයක් ගන්න වයඹ පළාත් සභාවේ පරිසර අධිකාරියක් තියෙනවා පරිසර පඤ්ඤප්තියක් සම්මත කරලා අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දන්නවා දැන් විශේෂයෙන්ම සමගාමී ලැයිස්තුවේ තියෙන මේ කාරණාවලදී අපි දැක්කා රාජපක්ෂ රජේ කාලෙත් විශේෂයෙන්ම මෙවැනි පනත් සම්මත කරන්න ගියාම පළාත් සභාවලින් ඒ කියන්නේ සක්‍රීය පළාත් සභා පවතින පළාත් සභාවලින් මේ සඳහා අනුමැතියක් අවශ්‍ය වෙනවා. දැන් අද මේ වෙනකොට පළාත් සභා නැහැ. ආණ්ඩුකාරවරයා විතරයි ඉන්නේ. එතකොට විශේෂයෙන්ම මේ අද ගේන පනතේ මම අහන්නේ ඔබතුමාගෙන් දැන් උදාහරණ ගත්තොත් වයඹ පරිසර අධිකාරිය පිළිබඳ තියෙන ප්‍රඥප්තියට යම් තත්ත්වයක් ඇති වෙනවද? ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 ජීවගන්තිය උල්ලංඝනය වෙනවද? මේ ගැන ඔබතුමාගේ අදහස ප්‍රකාශ කරන්න.
ගරු නිජමත්තුමා.
ගරු කතානායකතුමනි මන්තුමා මේ පස්සෙට අදාළව ඊළඟට යොමු කරන ප්‍රශ්නේ නෙමෙයි මේ යොමු කරමින් තිබෙන්නේ. ඒක සම්බන්ධ විවාදයක් තිබෙනවා. ඒ විවාදයට සම්බන්ධ වෙලා ඔබතුමා මේ කරුණ ඉදිරිපත් කරන්න එතෙන්දී කතරුදු දැනගන්න පුළුවන්. නමුත් මේ අදාළ පස්සෙට තවදුරටත් දැනගැනීම සඳහා තමයි ප්‍රශ්න යොමු කරන්නේ. නමුත් එහෙම නෙමෙයි ඔබතුමා මේ ප්‍රශ්න යොමු කරන්නේ. ඉතින් ඒක නිසා ඒකට අදාළ විවාදයක් තිබෙනවා. ඒකට සම්බන්ධ වෙලා ඔබතුමා මේ සාකච්ඡා කරලා කරුණු මාය කරව අවශ්‍ය ඕන මොහොතක අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පිළිබඳව ප්‍රශ්න යොමු කරන්න වෙනවා.
පාර්ලිමේන්තු ස්ථානීයක 27-2 යටතේ ප්‍රශ්න ගරු කේ කාද මස්තාන් මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. கௌரவ சபாநாயகர் அவர்களே, துறைமுகங்கள் மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சர் அவர்களை கேட்பதற்காக அரச முதலீடு மற்றும் சர்வதேச கடன் உதவி திட்டத்தின் கீழ் பல பாரிய அபிவிருத்தி திட்டங்கள் எமது நாட்டில் முன்னெடுக்கப்பட்டாலும் அவற்றின் மூலம் எதிர்பார்த்த பெறுபேறுகள் உரிய காலத்தில் அடையப்பெற்றுள்ளனவா என்பது மதிப்பாய்வு செய்யப்பட வேண்டியுள்ளது. இந்த பின்னணியில் கிழக்கு மாகாணத்தில் ஒரு பாரிய பொருளாதார மாற்றத்தை நோக்கமாக கொண்டு மறைந்த தலைவர் மாண்புமிகு MHM அஸ்ரப் அவர்களின் தூர நோக்குடனான அர்ப்பணிப்புடனும் அரசின் பூரண அங்கீகாரத்துடனும் சர்வதேச கடன் உதவி திட்டத்தின் கீழ் முன்னெடுக்கப்பட்ட ஒலுவில் துறைமுகத்தின் அடைவுகள் மற்றும் தாக்கங்கள் பற்றிய கருத்தாடல்கள் ஜனாதிபதி அன்புகுமார் திசாநாயக்கா அவர்களின் கிழக்கு மாநிலத்துக்கான அண்மைய பயணத்துடன் மீண்டும் ஆரம்பித்துள்ளன. ஒலுவில் துறைமுக அபிவிருத்தி திட்டம் தொடர்பான உண்மையான தகவல்களையும் அதன் தற்போதைய நிலைமை மற்றும் இந்த அரசாங்கத்தின் எதிர்கால முன்னெடுப்புகள் பற்றி அறிய கிழக்கு மாகாண மக்கள் மிகவும் ஆர்வமாக உள்ளனர். அந்த அடிப்படையில் முதலாவதாக ஒலுவில் துறைமுக அபிவிருத்தி திட்டம் ஆரம்பிக்கப்பட்ட தேதி, நோக்கங்கள், இலக்குகளும் யாவை? இரண்டாவது, அவை தொடர்பான சமர்ப்பிக்கப்பட்ட அமைச்சரவை பத்திரம், மேற்கொள்ளப்பட்ட சாத்தியக்கூறு ஆய்வு அறிக்கைகள், சுற்றாடல்கள் மதிப்பீட்டு அறிக்கைகள், காணி ஒதுக்கீட்டு வர்த்தமானிகளை இச்சபைக்கு சமர்ப்பிப்பீர்களா? மூன்றாவது, இத்திட்டம் தொடர்பாக சர்வதேச கடன் உதவிகளை பெற திரைச்சேரி மத்திய வங்கி மற்றும் துறைமுக அமைச்சு மூலம் தயாரிக்கப்பட்ட திட்ட வரைவுகள் யாவை? அவற்றை சமர்ப்பிப்பீர்களா? நான்காவது, இந்த ஒளிவில் துறைமுக அபிவிருத்தி திட்டத்துக்கான கடன் உதவிகளையும் தொழில்நுட்ப உதவிகளையும் வழங்கிய நாடுகளும் தொழில்நுட்ப நிறுவனங்களும் யாவை? குறித்த நிறுவனங்களுடன் கைச்சாத்திடப்பட்ட உடன்படிக்கைகளில் உள்ளடங்கிய விடயங்கள் யாவை? அவற்றின் பிரதிகளை சமர்ப்பிக்க முடியுமா? ஐந்தாவது, குறித்த அபிவிருத்தி திட்ட நிர்மாணிப்புகள் உரிய நிபந்தனைகளின்படி முழுமையாக நிறைவடைந்ததை அரசாங்கம் அங்கீகரித்துள்ளதா? இன்றில் ஏதும் குறைபாடுகள் அடையாளம் காணப்படும் இடத்து அவற்றை நிவர்த்தி செய்ய எவ்வகையான நடவடிக்கைகள் முன்னெடுக்கப்பட்டுள்ளன? ஆறாவது, பாரிய எதிர்ப்புகளுடன் நிர்மாணிக்கப்பட்ட ஒளிவியல் துறைமுகத்தை இயங்க செய்ய கடந்த அரசாங்கத்தில் எடுத்த முயற்சிகள் என்ன? அந்த முயற்சிகளில் என்ன ஏன் வெற்றி பெறவில்லை? ஏழாவது, ஒளிவில் மற்றும் அதனை அண்டிய கடற்கரை பகுதிகளில் தொடர்ச்சியாக ஏற்பட்டு வரும் கடலரிப்பினால் மக்களின் வாழ்வாதாரங்கள் பாதிக்கப்படுவதை அரசாங்கம் உணர்ந்துள்ளதா? கடலரிப்பை கட்டுப்படுத்தவும் பாதிக்கப்பட்ட மக்களின் வாழ்வாதாரத்தை பாதுகாக்கவும் அரசாங்கம் என்ன நடவடிக்கைகளை மேற்கொண்டுள்ளது? எட்டாவது, ஒளிவில் துறைமுகத்தை முழுமையாக இயங்க செய்ய இந்த அரசாங்கம் எதிர்காலத்தில் எவ்வகையான திட்டங்களை முன்னெடுக்க உத்தேசித்துள்ளது என்பதனை விவரிப்பீர்களா?
கர்வமாத்தித்துமா
கதாநாயகத்துமணி, மே ஒளிவில் வராய் வியாபுத்திய திதாஸ் துணியா செப்டம்பர் மாசி ஆரம்ப கல திதாஸ் துலகே அவசன் கல வியாபுத்தியா மந்திரித்துமாகே பிரஷ்னைய துல பேரணி வார்த்தா கணாவாஸ் பிடிமந்த துருத்துரு அகனவா இந்த சதிதேக் காலையாக இல்லைனோம் மே சந்தா பின்பு சப்பா
கரு தயாசரி மந்திரத்து அபுத்துமா பயின்டுக் கொண்டு
மே மகி வரப்பிரசாத் பிரஷ்னைய
கரு மந்திரத்துமா யாவற்று ஆர்வம் என்று கத்தா கரண்டாம் வரப்பிரசாத் பிரச்சனை சம்பந்தம் ஒபுத்துமாட்ட லேக்கம் மண்டலம் லபாதுன சம்பந்தம் ரீதி சம்பந்தம் கெட்டலு உத்தீன்ட்டு தோர்றக்கல ஒபுத்துமாட்ட தனுந்து என்று கீழ கரு சாணக்கியன் ராஜபுத்திரன் ராசமாணிக்கம் மாதா
பூமி ஸ்ருதி கதாநகத்துமணி கர்மாந்த சா விவசாயகத்துவ சங்கர்த அமாத்தி உரையாக மம்ம பிரச்சனை இதுபாத் கரணுவார் ஸ்ரீலங்காவத்துல சிதுகெர்ண கணிஜ கவேஷண சக பத்தல் கெனியும் காட்டியது விசேஷேன்ம புனர்ஜனீய நோவன கணிஜ சம்பத் நிசாரணே கிரீம ஹேத்துவின் சிதுவன ஆப்பசு ஹெரவிய நொஹக்கி பாரிசரிக்க பலப்பயம் பிரிபந்தவ மகாஜனதாத்துல பாவத்தின தடி கணஸ்தல செலக்கிலிட்ட கணிமிந்த பத்தல் கெனியும் காட்டியது அவசான் வி திகுகல கலக் கதவு பசுவத இன் பீடாவட பத் பிரஜாவான் இடம் ஹாயனே ஹானி வீம கிருஷிகார்மிக பலதாயிதா அஹிமிவீம ஜலசம்பத் சேவீம பரிசர பத்தி விநாசவீம சக பாரிசரிக ஹானிவனி திகுகாலின அஹிதகர பிரதிவிபாக்கள்ட முகநதீமட சிதுவன அத்தர எஹி ஆர்த்திக பிரதிலாப போஹோவிட புக்திதின்னே சீமித பௌத்கலிக ஆயத்தன சங்கியா பவனத்பா செலகிலிட கணமின் பகத சந்தான் கர்ணு கரு அமாத்தித்துமா மிம்ம சபாவட தன்வன்னேத பலவினி பிரச்சனைய 2026 ஜாதிக கணிஜ பிரதிபத்திய சம்பாதனை கிரீமட பெற ஏகேன கரு கதாநாயகத்துமணி மே தென் அப்படி தக்கா மே ரட்டத்துல கணிஜ வலி பிலிபந்தவ பிரதிபத்தியக் சம்பாதனை கரல ஏக எலி தக்வா மே ஆண்டுவேன் மங் அஹன்னே மீட்ட மே ஏ சம்பாதனே சம்பாதனை கிரீமட பெற கணிஜ நிசாரணேன் ஸ்ரீலங்காவட லபின ஆர்த்திக பிரதிலாப எம கடேது நிசா சிதுவன பாரசிரிக සමාජීය සහ සම්පත් සේවීමේ පිරිවැය ඉක්මවන්නක් වන්නේ දැයි තීරණය කිරීම සඳහා රජය විසින් කිසියම් ස්වාධීන අගීමක් කරන ලද ඇත්තේද? මම මේ ප්‍රශ්නය අහන්නේ ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය අහන පසුබිම තමයි මේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දීලා තියෙනවා මේ පිළිබඳව. SCFR 137 ඇරයිරක් 2017 මේක ෆොරස් ඩිපාර්ට්මන්ට් එකෙන් දාලා මේ නඩුව ඇපීල් ෆොරස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇපීල් කරලා තීන්දුවක් දීලා තියෙනවා අන්සොලිසිටඩ් ලෙස දෙන්න එපා කියලා පර්මිට්. දැන් ඒ තියෙනකොට මේ තීන්දුවක් තියෙනකොට තමයි මේ ප්‍රතිපත් මේ අලුතෙන් සම්පාදනය කරලා තියෙන ජාතික ඛනිජ ප්‍රතිපත්තියක්. දෙවැනි ප්‍රශ්නේ තමයි දැනට ඛනිජ ගවේෂණය හෝ පතල් කැණීම් බලපත්‍ර හිදීමි සියලුම සමාගම්වල නාම ලේඛනයේ සහ එම බලපත්‍ර ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක කවරේදයි දැන් දෙනවාද? ඊළඟ එක අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගීම නම් EIA හෝ මූලික පාරිසරික පරීක්ෂණයේ IEE ස්වාධීන සමාලෝචනයකට ලක් කර තිබේද සහ එම වාර්තා මහජනතාවට විවෘත කරන්නේද? ඉන් පසු ප්‍රශ්නය ගවේෂණ හෝ පතල් කැණීම් බලපත්‍ර හිමි සමාගම් කීයක් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පදනම් කරගනිමින් ප්‍රාග්ධනය රැස්කර දේශීය හෝ විදේශීය කොටස් විලඳපොළවේ ලැයිස්තුගත වී ඇතිද? අයිතිය පවරා කොටස් අලවිකර හෝ වෙනත් ආකාරයකින් මූල්‍ය ප්‍රතිලාභ ලබා තිබේද? කියන්නේ ගරු කතානායකතුමනි, මේ පහුගිය කාලයේ මේ රට තුළ සිදුවෙච්ච දේ තමයි ලංකාවේ ගිහිල්ලා එක්ස්ප්ලොරේෂන් පර්මිට් එකක් ගන්නවා, ඒ කියන්නේ ඛනිජ තෙල් තියනවාද කියලා හොයලා බලන්න, ඊට පස්සේ ගිහිල්ලා පිට රටක ඔස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, මෙවන් රටවල වල ගිහිල්ලා ස්ටොක් ලිස්ට් එකේ ස්ටොක් මාකට් එකේ ලිස්ට් කරනවා, ස්ටොක්ස් විකුණනවා, මෙහි එක්ස්ප්ලොරේෂන් පර්මිට් එක අරගෙන කෝටි ගාණක් සල්ලි පිට රටවල ස්ටොක් මාකට් එක හොයනවා. ඉතින් ඒක ගැන තමයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. පසුගිය වසර 10 තුළ ඛනිජ නිස්සාරණයේ කටතුලින් රජයට ලැබුණු සමස්ත රාජ්‍ය භාග නම් රොයල්ටි ආදායම සහ අනෙකුත් ආයතන අනෙකුත් ආදායම් කොපමණද? ඒ කියන්නේ මේ ස්ටොක් මාකට් එකේ දාපු වේ වලින් රජයට කොච්චරක් ලැබිලා තියෙනවද? මං හිතන්නේ 0යි. හැබැයි මං අහනවා මේ ප්‍රශ්නේ ඊට අමතරව නව ගවේෂණ බලපත්‍ර, පතල් කැලීම් බලපත්‍ර හෝ ඛනිජ ආශ්‍රිත බලපත්‍ර සඳහා වන අයදුම්පත් කීයක් දැනට සලකා බලමින් පවතින්නේද සහ ඊට අදාළ අයදුම්කරුවන්ගේ නම අදාළ ඛනිජ වර්ගය සහ බලපෑමට ලක්වන දිස්ත්‍රික්ක මොනවාද කියන්නේ? මොකද ගරු කතානායකතුමනි, මේ ලංකාවේ ඉතිහාසය තුළ මේ 2024 නොවැම්බර් මාසයේ වෙනකල් මේ වෙනකල් කැණීම් බලපත්‍ර, ඒ කියන්නේ මයිනින් ලයිසන්ස් දීලා නැහැ. මයිනින් ලයිසන්ස් දෙකක්ද කොහෙද දීලා තියෙනවා? ඒක ක්‍රියාත්මක කරලා නැහැ. අනිත් ඔක්කොම එක්ස්ප්ලොරේෂන් දීලා තියෙනවා. දැන් අපිට ආරංචියක් තියෙනවා පහුගිය සතියක් ඇතුළත කොළඹ චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් ඉවෙන්ට් එකක් මේ කැණීම් කරන අයගේ අනුග්‍රහය යටතේ තිබ්බ රැස්වීමක්. ඒකේ ගරු අමාත්‍යතුමත් ඒකේ ආරාධිත අමුත්‍ එක් හැටියට ගිහිල්ලා කතා කරා. ඉතින් අපිට ලොකු සැකයක් තියෙනවා, දැන් මේ අලුතෙන් මේ කැණීම් බලපත්‍ර දෙන්නේ නැද්ද කියලා. ඒක තමයි මේ ඊළඟ ප්‍රශ්නේ. ඊට අමතරව වාකරේ, තිරුක්කෝවිල, අක්කරේ පත්තු සහ අනෙකුත් පීඩාවටපත් ප්‍රදේශ ඇතුළු කලාපවල පාරිසරික, කෘෂිකාර්මික, ධීවර සහ ජීවනපාය පදනම් කරගනිමින් ඛනිජ ගවේෂණයට සහ පතල් කැණීමට විරෝධය පළ කරමින් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල රැස්වීමලදී සහ ප්‍රාදේශීය ප්‍රජාවන් විසින් මතු කරන ලද තීරණ, නිර්දේශ සහ විරෝධතා කෙරෙහි රජයේ අවධානය යොමු කර තිබේද සහ එසේ නොමැතිනම් ඊට හේතුව කවරේද? අදාවද ඉන්ද ඉල්මිනයිට් අහල්වේ සම්බන්ධ මාහ තිරුක්කෝවිල, අක්කරේපත්තු, වාහර පොන්ර ඩංගලිලේ ප්‍රදේශ මට අභිවෘද්ධි කළ කූට්ටංගලිලේ ඉන්ද මනල් ඉල්මිනයිට් අහල්වක නාංගල எதிர்ப்பு இதை நாங்கள் அனுமதிக்க கூடாதென்று மாவட்ட மட்டங்கள் பிரதேச மட்டங்கள் தீர்மானங்கள் எடுத்திருந்த பொழுதும் அரசாங்கம் தற்பொழுது இதை முன்னெடுக்கிறதுக்கு நடவடிக்கை எடுக்கிறதுக்கான காரணத்தை கேட்கின்றேன். ඒ වගේම තමයි 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේදී සහ වර්තමාන හා අනාගත පතල් කැණීම් අනුමැතියන් සලකා බැලීමේදී පාදක කරගත් සියලුම පරිසරික සහ තාක්ෂණික සහ ශක්තිතා අධ්‍යයනය වාර්තා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද? ගරු කතානායකතුමනි, ඉන්ද බුඩේම් සම්බන්ධ මාහ, මිහ මුඛ්‍ය මාහ, වඩග කිලක මාහාණංගල් මුළුවදම வடக்கு கிழக்கு மாகாணம் முழுவதும் அகழ்வு பணிகளை ஆரம்பிக்கிறதுக்கான நடவடிக்கை எடுத்திருக்கிறார்கள். நான் நினைக்கிறேன் முல்லைத்தீவு மாவட்டத்திலேயும் வருகை தந்த பொழுது கௌரவ ரவிகரன் உட்பட அந்த முல்லைத்தீவு மாவட்ட மக்கள் அந்த பிரதேசத்திலே இருந்து அவர்களை முழுமையாக விரட்டி அடித்து தான் அதை தற்காலிகமாக நிறுத்தியிருக்கிறார்கள். கௌரவ சபாநாயகர் அவர்களே, இது வந்து திருகோணமலையிலே குச்சவெளி பகுதி முழுமையாக எக்ஸ்ப்ளரேஷன் பெர்மிட் கொடுத்திருக்கிறார்கள். மைனிங் கொடுத்தால் அந்த பிரதேசம் முழுமையாக அழிந்துவிடும். அது மாத்திரமல்ல, இது அம்பாறை மாவட்டத்திலே முழுமையாக வழங்கப்பட்டிருக்கின்றது. இது மட்டக்களப்பு மாவட்டம், இது முல்லைத்தீவு மாவட்டத்துக்கு மேற்கு புறத்திலே யாழ்ப்பாணம், இது அதே போலதான் இந்த கம்பெனி கம்பெனியாக பிரித்து கொடுத்திருக்கிறார்கள். EL-436 Midwest, EL-455 Mass Metals, EL-441 Essential Resources. இப்படி கௌரவ சபாநாயகரே, நான் இந்த சபைக்கு இந்த ஆவணங்களை சமர்ப்பிக்கின்றேன். முழுக்க முழுக்க வடக்கு கிழக்கு மாகாணங்களை அழிக்கும் செயல்பாடாகவே இந்த அகழ்வு பணிகள் முன்னெடுக்கப்பட்டால் வடக்கு கிழக்கு மாகாணம் முழுமையாக அழிந்துவிடும். கௌரவ அமைச்சர் சந்திரசேகரன் அவர்கள் இருக்கின்றார். இந்த இந்த விடயம் சம்பந்தமாக அரசாங்கத்துடைய பதிலை நாங்கள் இந்த விடயத்திலே எதிர்பார்க்கின்றோம். முக்கத கரு கதாநாயகத்து ஏ நடுவ 2003 ஆரம்ப කරපු நடுவක් தீந்துවක් දුන්නන් පස්සේ ஃபாரஸ்ட் டிபார்ட்மென்ட் එකෙන් அப்பீல் කරලා சுப்ரீம்
கோர்ட் මේ දාස් මාවසන් කරන්න අවශ්‍ය
තියෙනවා. අලුතෙන්
ගරු මන්ත්‍රීතුමා අවශ්‍යම්
කරන්න. අලුතෙන් මයිනින්ග් ලයිසන්ස් දෙනවා නම් unsolicited ලෙස දෙන්න බෑ. ඒක solicited. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ නම්බර් 12 වගන්තිය බ්‍රීච් වෙනවා. හැමෝට මේ සම අයිතිය දුන්නේ නැත්නම් ඊට පස්සේ මේ පිළිබඳව Attorney General Department එකෙන් GSMB ආයතනයට දීලා තියෙනවා. අහමඩ් කියන පුද්ගලයා මේක කරන්න
දෙන්නේ
මේ ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමා.
ගරු අමාත්‍යතුමා. ගරු පරිසර කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධන අමාත්‍යතුමා. ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන අමාත්‍යංශ නිවේදන කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා 2026/05 වෙනි දින ගරු ශානික්‍යන් ප්‍රාසමාණිකම් මහතා විසින් ස්ථාවරණික 27/2 අසලන්ත ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙමි.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, ප්‍රශ්නය කියවන්න ඕනද කියලා මම කල්පනා කරා. 2025-26 මහකන්නේ වී නිෂ්පාදනය පිළිබඳ රජයේ වර්තමාන නිල ඇස්තමේන්තුව මෙට්‍රික් ටොන් කොපමණ ප්‍රමාණයක්ද සහ 2026 වසර සඳහා ජාතික මට්ටමින් සහල් හිගයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබේද පිළිතුර. 2025-26 මහකන්නේ වී වගාව අපසරිය දිට්ටා සුළුකුණාටුවෙන් සිදුහු වගා හානි සහ පසුව නැවත වගා කිරීමද සැලකිල්ලට ගත් විට අපේක්ෂිත මුළු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.82ක් වන අතර එම අගය අවම මෙට්‍රික් ටොන් මිලියන 2.69 සිට මෙට්‍රික් ටොන් මිලියන 2.94 දක්වා උපරිම පරාසයක් අපේක්ෂා කළ හැක. 2026 යලකන්නේ සඳහා පසුගිය යලකන්න තුනක සාමාන්‍ය අනුව දර්ශීය ඉලක්කගත අස්වැන්න අපේක්ෂා කළහොත් 2026 වසර සඳහා සහල් සුලභතාව එමුණු මාංක එකමගින් දක්වා ඇත. ඒ අනුව 2026 වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් වන අතර අපේක්ෂිත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.85ක් වේ. එබැවින් 2026 වසර තුල දේශීය නිෂ්පාදනය සහ 2026 මාර්තු මාස දක්වා සහල් ආනයනය සැලකීමේදී සහල් හිගයක් ඇති නොවන බව පුරෝක්කතනය කළ හැක. නමුත් මෙම ගණනයන් නාඩු සම්බා කීරි සම්බා ලෙස සහල් වර්ග අනුව පවතින ඉල්ලුම මත සුලභතාවයේ වෙනස් විය හැක. දෙවැනි ප්‍රශ්නය, හානියටපත් ගොවීන් සඳහා මේ දක්වා වෙන් කර ඇති සහ බෙදා දී ඇති සහන පැකේජ වරහන් ඇතුලේ ප්‍රතිස්ථාපන බීජ, පොහොර, රෝපණ ද්‍රව්‍ය, සහන ණය සහ වන්දි දීමන ඇතුළුව වරහන වහලා දිස්ත්‍රික් අනුව සහ බෙදාහරණ ලද වටිනාකම අනුව වර්ග කර දක්වන්නේද පිළිතුර දිට්වා සුලිකුණාටුව මගින් හානි වූ භෝග සඳහා රජයේ වගා හානි ගෙවීමේ වැඩපිළිවෙල අනුව වී වගාව සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා 2026/05 දින වන විට වගුව 1 පරිදි අදාළ ගොවීන් වෙත ගෙවීම සිදු කර ඇත. වගු කීපයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා සභාගත කරන්න. අමතර වශයෙන් මේකේ සවිස්තරාත්මක සාරාංශයක් අමුණලා තියෙනවා. මොකද බඩිරුඟු සහ තවත් භෝගවලට අදාළ නිසා පෝර සානාධාර වැඩසටහනක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය තව වගුවක් තියෙනවා මං සභාවේ ඇතැම් අයට දැන මන්ත්‍රීවරුන්ට දැනගන්න අපි නාඩු 120 සම්බා 130 කීරි සම්බා 140 තමයි පහුගිය දිනවල ගත්තේ. පහුගිය දිනවල ගත්තේ කියන වචනේ මම පාවිච්චි කරේ මේ දිනවල ගන්නේ නැති නිසා. තුන්වෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සුලිකුණාටුවෙන් පීඩාවට පත් වූ දිස්ත්‍රික්ක කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධාන ජලාශවලින් වාරි ජලය මුදා හැරීම සහතික කළ බීජ වී ලබා දීම සහ පොහොර සැපයීම ඇතුළුව 2026 යලකන්නේ වීවගා කටයුතු නියමිත වේලාවට සහතික කිරීම සඳහා ගනු ලබන නිශ්චිත ක්‍රියාමාර්ග මොනවාද? ඇත්තරම දැන් මේ ප්‍රශ්නයට ටිකක් උත්තරේ පමා වෙලා තියෙන්නේ. ගියපාර පාර්ලිමේන්තු වාරයේදී ඉදිරිපත් කරන්න එහෙම තිබුණා අපේ ගරු මන්ත්‍රීතුමා. මං හිතන්නේ විදේශ සංචාරයකට සම්බන්ධ වෙච්ච නිසා ඉදිරිපත් කරන්න අපිට බැරි වුණා. ඇතරම දැන් යල්කන්නේ වගා කටයුතු බොහෝ දුරට ඉවරයි. තව අර පහුවෙලා වගා කරපු තැන් කීපයක් හැර සාමාන්‍ය කොමුණත් මේකේ පිළිතුර 2026 යලකන්නේ වගා කටයුතු දිවයිනේ සියලු ප්‍රදේශවල සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමේ හැකියාව පවතින අතර අවශ්‍ය යෙදවුම් පිළිබඳ සලකා බැලීමේදී වඩාත් අවධානය ලබා දිය යුතු අංශය වන පොහොර සැපීමේ කටයුතු මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් සිදු කරමින් පවතින අතර මේ වන විට උතුරු හා නැගෙනහිර දිස්ත්‍රික්ක වෙත වෙන් කර ඇති පොහොර ප්‍රමාණ මෙන්ම ගොවීන් වෙත ලබා දෙන ලද පොහොර ප්‍රමාණ පිළිබඳ විස්තර ඇමුණුම 4 මගින් දැක්වේ. 4වෙනි ප්‍රශ්නය ඇතැම් දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වී මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් ගෝවිජන සේවා මධ්‍යස්ථාන වෙත මෙතෙක් ප්‍රමාණවත් පරිදි හෝ නියමිත වේලාවට පොර ලැබි නොමැත. වැලි සහිත පස හේතුවෙන් අක්කරයකට අවම වශයෙන් යූරියා කිලෝග්‍රෑම් 100ක් අවශ්‍ය වන අවස්ථාවකුත් තිබේ. පොහොර සැපයීමට ගිවිසුම් ගත CCS වරහන් ඇතුලේ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ රජයේ පොහොර සංස්ථාව පොහොර බෙදා හැරීම ප්‍රමාද කිරීම නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. මේ කෙරෙහි කඩිනම් පියවර ගන්නේද? පිළිතුර තියෙනවා ලිඛිතව. ඇත්තරම කඩිනම් පියවර ගත්තා. පොහොර ඇත්තරම අපි බේපාර වෙන මාස් කන්න හෝ යල් කන්න වලදී එකවර ලබා දුන්නා ගොවීන්ට. මේ පාර කොටස් දෙකකට තමයි ලබා දුන්නේ පොහොර පිළිබඳ ගැටලු මතුවෙච්ච නිසා. 2026 යලකන්නේ වීවගා කරන ගොවීන් වෙත පොහොර ලබා දීමේදී අදාළ ඍජු පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ගොවීන් වෙත සපයා ඇති අතර ඒ අනුව යූරියා පොහොර පළමු වන අදියරේ කෝටාව, කියන්නේ අදියර දෙකකට දුන්නේ පළවෙනි අදියරේ කෝටාව වශයෙන් මෙට්‍රික් ටොන් 48298ක ප්‍රමාණයක් ලැබුණු අතර එම පොහොර ඒ ගොවි සේවා මධ්‍යස්ථාන මගින් අදාළ රජයේ පොහොර සමාගම හෝ පෞද්ගලික පොහොර සමාගම් වෙතින් ඇනවුම් කර ගොවීන් වෙත අලෙවි කිරීමේ කටයුතු සිදු කරගෙන යනු ලැබේ. ඊළඟ අදියර සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණ ලබා දීම සඳහා කෘෂිකර්ම පසුම්පත් ඉඩම්මා වාරිමාර්ග අමාත්‍යාංශයේ මගින් මේ වන විටත් අදාළ කටයුතු සිදු කරමින් පවතී. සිදු කර ඇත. මීට අමතරව දිවෙනපුරා පෞද්ගලික අංශයේ මගින්ද පොහොර සපයා ගැනීමට මේ වන විට හැකියාව පවතී. එච්චරයි පිළිතුර. වාර්තා ගොඩක් තියෙනවා, ඇමුණුම් පහක් තියෙනවා.
ගරු ශානික මන්ත්‍රීතුමා,
ගරු ඇමතුමනි, බොහොම ස්තුතියි පිළිතුර ලබා දුන්නට. ඔබතුමා කියපු ලෙස මේ පිළිතුර කල් ගිහිල්ලා වැඩි කියලා කියන එක මමත් පිළිගන්නවා. හැබැයි ගරු අමාත්‍යතුමනි, පහුගිය පාර්ලිමේන්තු සතියේ තමයි මම ලංකාවේ හිටියේ නැත්තේ. හැබැයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මේ කන්නේ පටන් ගත්ත කාලේ. ඒතර සාමාන්‍යයෙන් 27-2 පසුනේ ද උත්තර දෙන ප්‍රශ්නයක්. ඒතර මාස දෙකකට කලින් තමයි මේකට ඇත්තටම පිළිතුර ලැබෙන්න ඕනේ. ඒකයි මම ගිය සතියේ විදේශගතව හිටපු නිසා මේ පිළිතුර කල් ගියා කියනට වඩා හරි වෙලාවට පිළිතුර ලැබුණ නැහැ. ගරු අමාත්‍යතුමනි, මම පැහැදිලි කිරීම් දෙකකුයි දැනට පරණගල තියෙන ප්‍රශ්නකුයි විතරක් ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. පැහැදිලි කිරීම තමයි, ඔබතුමා කිව්වා වගුවක් තියෙනවා කියලා දිස්ත්‍රික්ක මට්ටමෙන් ලබා දුන්න පොහොර පිළිබඳව. දැන් මම මඩකලපුව දිස්ත්‍රික්කයේ උදාහරණයක් හරියට විතරක් අරගෙන මම කියන්නම්. මොකද මම මේ දිස්ත්‍රික්කයේ ඒ ස්ටැටිස්ටික්ස් මං ගාව තියෙන නිසා. මඩකලපුව දිස්ත්‍රික්කයට සම්පූර්ණයෙන්ම අවශ්‍ය පොහොර මෙට්‍රික් ටන් 8000යි. ඒකෙන් 4000යි ආණ්ඩුවෙන් ලබා දෙනවා කියලා කිව්වේ. ඒකෙන් උත් CSS ලංකා ආයතනයෙන් ලබා දෙන්න ඕන පොහොර වලින් මෙට්‍රික් ටන් 443ෙන් 300 ප්‍රමාණයක් තමයි ලබා දුන්නේ. එතකොට ගරු අමාත්‍යතුමනි, මේ මඩකලපුව දිස්ත්‍රික්කයට අවශ්‍ය පොහොර ප්‍රමාණය හරි වෙලාවට ලැබුණේ නැහැ. ඒක එක කාරණයක්. ඒකේ ඔබතුමාගේ වගුවෙන් බලලා ඔබතුමා පැහැදිලි කරන්න. ඒ වගේම තමයි දැනට ඉපොළ දිරක්‍ර මිහ මුඛ්‍යමාන ප්‍රතින ගෞරව අමචරවර්ලේ நீங்கள் சொன்னது போல நீங்கள் பதில் பிந்தி வழங்கிருக்கீங்க பிரச்சனை இல்லை. ஆனால் இந்த இப்போ அறுவடை செய்கிற காலம், இப்போ எங்களுக்கு தீர்த்து கொள்ள வேண்டிய விடயம்தான் அரசாங்கம் சரியான விலைக்கு நெல் கொள்வனவு செய்து கொள்ள வேண்டும். அதை நீங்கள் உறுதிப்படுத்துவீங்கள் என்றால் எங்களுக்கு எங்களுடைய விவசாயிகள் சந்தோஷப்படுவார்கள். இந்த போகத்திலே ஒரு விவசாயிக்கு நெல் ஒரு கிலோ உற்பத்தி செய்யறதுக்கு 135 ரூபாய் 150 ரூபாய்க்கு முடியல முடிந்திருக்கு. அதுக்குரிய காரணங்கள் உங்களுக்கு தெரியும். எரிபொருளுடைய விலை மற்றும் அரசாங்கம் சரியான நேரத்திலே உரம் வழங்காத இடத்துல நீங்களே பதிலே சொன்னது போல தனியார் ஊடாக உரம் வாங்க வேண்டிய தேவை. அந்த நேரத்தில் தனியார் ஊடாக உரம் வாங்கும் பொழுது அந்த விலை கூடிய விலைக்கு வாங்க வேண்டிய ஒரு தேவை வந்திருக்கு. அப்ப இன்றைக்கு அரசாங்கம் மட்டக்களப்பு, அம்பாறை, திருவண்ணாமலை, வடக்கு கிழக்கு, முல்லைத்தீவு மாவட்டம் போன்ற எல்லா மாவட்டங்களிலேயும் இப்பொழுது நெல் அறுவடை செய்ய ஆரம்பித்திருக்கிறார்கள். அப்ப இன்னும் அரசாங்கம் இந்த நெல்லை கொள்வனவு செய்யறதுக்கு எந்த ஏற்பாடும் செய்ததாக தெரியவில்லை. ஆனால் விலையாவது குறைந்த பட்சம் 150க்கு மேலதிகமாக அரசாங்கம் அந்த விலையை நிர்ணயிக்க வேண்டும். அதே போலதான் மட்டக்களப்பு மாவட்டத்திலேயும் சரி, அம்பாறை மாவட்டத்திலும் சரி, வடக்கு கிழக்கில் இருக்கிற பேடி மார்க்கெட்டிங் போர்டுக்கு சொந்தமான இடங்களிலே கடந்த போகத்திலே கொள்வனவு செய்த நெல் அப்படியே இருக்கு. அந்த நெல் ஸ்டோர் எல்லாம் முழுமையாக இருக்கும்படினால இந்த முறை நெல் கொள்வனவு செய்யறதுக்கு ஏற்பாடுக்கு நிதி நீங்கள் ஒதுக்கினாலும் அதை கொள்வனவு செய்து அந்த நெல்லை வைக்கக்கூடிய இடம் இருக்காது. இப்ப மட்டக்களப்பு ஒரு உதாரணமாக வைச்சிருக்க 3000-3500 இடையில மெட்ரிக் டன் தான் அங்க களஞ்சிய சாலையில வைக்கலாம். ஆனால் அதுவும் சில இடங்களிலே ஃபுல்லா இருக்கு. அப்ப இப்பொழுது நேற்றைய தினம் மட்டக்களப்பு மாவட்டத்தில் ஒரு பாரி ஆர்ப்பாட்டம் முன்னெடுக்கப்பட்டது. கரு அமத்துமா மேக கிருஷிகர்மாந்திய தமாய் கரு அமாத்துமா ஒவ்வொருமா தானோ பகுகிய ரஜேதி கிருஷிகர்மேதி எதினோ கோவி மகத்தருங்க அப்பிரசாதி நிசா ரஜேட விசால அபஸ்தா கிடையாது. மே பாரத் அப்படி தக்கினோ திவரீன புறாம கட்டலு தியனவா இது அப்படி ஒப்புத்துமாக அப்படி இல்லிம தமாய் மே ஈ மடக்கழுவை லொக்கு உத்கோஷனா திபுனா ஏ இல்லிம தமாய் ஹரே சாதாரண மிலா கோவியர் லபாதென்ன ඒ වගේම තමයි සොවියට සාධාරණ මිලක් ලබා දුන්නත් ඒවා රජයේ මැදිහත් වෙලා පර්චස් කරනවා
නම් ඒවා පර්චස් කරන එකට හතරක් කරන් තියෙන
මතක පර්චස් කරන එක ස්ටෝර් කරලා තබා ගන්න අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දෙකලා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනේ 27-2ට අවශ්‍ය වෙලාව දෙන්න. මොකද දැන් මේ ප්‍රශ්න
මන්ත්‍රීතුමා
ඔබතුමා 27-2 වල සමහරලාට විනාඩි 15ක් කැමැතිවරු
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා
සාධාරණ කතානායකතුමා
සාධාරණ ගරු මන්ත්‍රීතුමා අහගන්න පැහැදිලිවම
අම
27-2 කිසිම අමතර පැහැදිලි කරගැනීමක් නැහැ. මගේ කාල සීමාවෙදි තමයි අමතර පැහැදිලි කිරීමක් සියලු මන්ත්‍රීන් ලබා දීලා තියෙන්නේ. ඒක හොඳට දැනගන්න ගරු මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා මතු කරපු කාරණා විග්‍රහය හරි. කාරණය නම් උත්තර හොයන එක. විග්‍රහය හරි, කාරණේ උත්තර හොයන එක. දැනට ගබඩා පිරලා තියෙනවා කියන එකත් හරි. ඒ ගබඩාවල දැන් පිරලා තියෙන විය අයින් කරමින් තිබෙනවා. දැන් මේ වෙනකොට අම්පාරේ සුළු වශයෙන් අස්වැන්න එනවා.
වැල්ලවායේ පැත්තෙත් එනවා, උතුරේ ප්‍රදේශවලත් සුළු සුළු වශයෙන් එනවා. අස්වැන්නත් ඔබතුමා කියන එක හරි. අපි දැන් වීඅලෙවි මණ්ඩලයේ වී අලෙවි කරන්න වැඩපිළිවෙලකුත් යොදලා තියෙනවා. ඒ අනුවත් ප්‍රමාණයන් අඩු කරමින් තියෙනවා. අපේ සැලැස්මේ තියෙනවා දැන් ගොයන් කැපෙන නිසා යල් කන්නේ වීඅලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගන්න. ඒ වගේම තාම තීරණය කරලා නැහැ. අපි දැන් නාඩු ගන්න 120ට, සම්බ ගන්න 130ට, තීරි සම්බ ගන්න 140ට මාස් කන්න ගත්තේ. යල් කන්නේ පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඇත්ත කරුණු දෙකක් නිසා, විශේෂයෙන් එකක් ගොයන් කපන්න යන මිල වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තෙල් මිල වැඩි වීම නිසා කුඹුරු හාන්න ගිය වියදම වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා 137කට විතර වගේ ප්‍රමාණයකට හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ගණන් හදලා තියෙනවා මේ වෙනකොට. නමුත් තාම අපි අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඒක හෙට අනිද්දා වෙනකොට ගන්න පුළුවන්. ඒ කියන්නේ වීඅලෙවි මණ්ඩලයේ වී මිලදී ගන්න මිල ඉහළ දමනවද, එහෙම නැත්නම් ඒ අයට වෙන සහනයක් ලබා දෙන ක්‍රමයක් හදනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද 158 විතර ගෙනිච්චොත් ඔය පහුගිය දවස්වලත් පහුගිය කාලෙත් ටිකක් අඩුවට ගත්ත මෝල් හිමියෝ සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. මේක 150කට විතර අපි ගෙනිච්චොත් 150 කියලා සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. ඒතකොට පොදුවේ පාරිභෝගිකයන්ට බරපතල ගැටලුවක් මතු වෙනවා. ඒගොල්ලෝ සමහරලාට 195ට, 100ට, 105ට ගත්ත වී අපි දැන් වීඅලෙවි මණ්ඩලයෙන් 150යි වගේ කියන අගයකට ගියොත් එහෙම ඒක මත පදනම් වෙලා සහල් මිල වැඩි කරන්න ඒක පාවිච්චි කර ගන්නවා. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගොවියට දෙන සහන දෙනවා. ගොවියාව අපි බේරන්න ඕන. අපේ ප්‍රතිපත්තිය මේක. පළමුව ගොවියට පිරිවැයට සලිරන මුදලක් ගෙවන්න ඕන කියන ප්‍රතිපත්තිය ඉනන් වැඩ කරගෙන යනවා. ඒ අනුව ඉදිරි කටයුතු කරනවා.